SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
අද අපි ලෝවටා විශේෂාංගය ආරම්භ කරන්නේ මේ සතියේ සිදුවුණු සුවිශේෂීම සිදුවීම පිළිබඳව නැවත වතාවක් සමාලෝචනයට ලක් කරමින්. ඔබ දන්නවා ජාත්‍යන්තර වශයෙන් වැදගත් වන සුවිසල් ඓතිහාසික සිදුවීමක් සිදුණා මේ අඟහරුවාදා දවසේ, ගෙවිලගේ අඟහරුවාදා දවසේ. ඒ තමයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං උන් අතර පවත්වුණු පළමු හමුව. සමස්ත ලෝකයාම මේ දිහා බලාගෙන හිටිය. අපි දැක්කා විවිධ මාධ්‍ය විවිධ ස්වරූපයෙන් මේක වාර්තා කරනවා, සජීව විකාශ ඉදිරිපත් කරනවා. ඉතින් ඔබට යම් කිසි අවබෝධයක් මේ සම්බන්ධයෙන් දැන් මේ වෙනකොට තියෙනවා. ඒ නිසා මම කැමැති අද අපේ සාකච්ඡාව පටන් ගන්න මේ රාජනායකයන් දෙපළගේ හමුවෙන් පස්සේ ඇතිවුණු එකඟතා මොනවාද සහ පසු ප්‍රතිඵල මොනවාද කියන කාරණාව සම්බන්ධයෙන් යම් කිසි සමාලෝචනයක් දෙන්න. සුපුරුදු පරිදි ලෝවටා තොරතුරුත් අරගෙන දැන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා AFP ප්‍රවෘත්තිජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, ආයුබෝවන්.
ආයුබෝවන් දිලුක්ෂි.
අපි අවධානයට ලක් කරමුද මේ එදා දවසේ, මේ ගිවිසුමට අත්සන් තබපු දවසේ සිද්ධ වුණේ මොකක්ද, මොන වගේ එකඟතාවලට දාවේ කියලා දෙදෙනාම.
දෙලුක්ෂි, මෙතන මේ සාකච්ඡා වලින් පස්සේ ඇතිවෙච්ච එකඟතාවය තමයි කරුණු හතරක් සම්බන්ධයෙන් රටවල් දෙකම ප්‍රතිඥාවක් දුන්නා ඒ කරුණු ඉෂ්ට කර ගැනීමට කටයුතු කරනවා කියලා. මේකේ පළවෙනි එක තමයි උතුරු කොරියාවත් ඇමරිකාවත් මේ ප්‍රදේශයේ සාමය ඇති කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කරනවා කියන එක. තව විශේෂ දෙයක් හැටියට ඒගොල්ලෝ මෙතනදී එකඟ වුණා, කොරියානු යුද්ධ සමයේදී ජීවිතක්ෂයට පත්වෙච්ච පුද්ගලයන්ගේ භෂ්මාවශේෂ තියෙන තැන්වල ඒවා නැවතත් ඒ රටවල් වලට නැවත හුවමාරු කර ගැනීමේ වැඩපිළිවෙලක්. ඉතින් මේක ඇත්තටම ඇමරිකාවටත් ඒ වගේම උතුරු කොරියාවටත් වැදගත් දෙයක් හැටියට සලකනවා. ඊට අමතරව දකුණු කොරියාව සහ උතුරු කොරියාව අතර ඇති කරගත්ත ඒ සාමය සඳහා ඉදිරියට ඒ සාකච්ඡා ගෙන යාමේ වැඩපිළිවෙල, ඒකටත් මේ දෙපාර්ශ්වයේම තමන්ගේ අනුකූලතාවය දැක්වුවා. ඉතින් මේ විදිහට ඇතර මේ එක කරුණකින්වත් කලාපේ න්‍යෂ්ටික අවි ඉවත් කිරීම සම්බන්ධයෙන් ඍජුවම කතා ආරම්භ කළා තිබුණේ නැහැ. නමුත් දැනට ඇති වෙලා තියෙන මේ හොඳ හිත වර්ධනය කර ගැනීමත් ඒ වගේම මේ සාකච්ඡා ඉදිරියට ගෙන යාමටත් තමයි එකඟතාවයක් ඇති කරගත්තේ.
ඔව්, එදා දවසේ මේ ආකාරයෙන් මේ ගිවිසුමට අත්සන් කළා දෙදෙනාම. ඊට පස්සේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ සිංගප්පූරුවෙන් මේ සාකච්ඡාව පැවැත්වුණු රට සිංගප්පූරුව සෙන්තෝසා දිවයිනේ තමයි මේක පැවැත්වුණේ. ඉතින් මේ කටයුතු හමාර වෙලා ඇමරිකානු ජනාධිපතිවරයා පිටත් වෙනාට පස්සේ මාධ්‍යවේදීන් ඇහුවා මේ මොකද මේ සම්බන්ධව තියෙන ඔහුගේ අදහස. ඔහු එහිදී ප්‍රකාශ කර හිටියා න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් කිම් ජොං උන් කෙරෙහි තමා පූර්ණ විශ්වාසය තබනවා කියලා. ඉතින් එහිදී ඔහුගේ විවෘතභාවය පිළිබඳව බොහෝම අධ්‍යය විවිධ ස්වරූපෙන් කතා කරනවා අපි දැක්කා. ඊට පස්සේ අපි දැක්කා ඇමරිකානු ජනාධිපතිවරයා යම් යම් විශේෂ තීන්දුවලටත් එළඹෙනවා මේ ගිවිසුම තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාම සඳහා රුකුලක් විදිහට. අපි කැමති මේ සාකච්ඡාවලින් පස්සේ ඇතිවුණු පසු ප්‍රතිඵල පිළිබඳවත් කතා බහ කරන්න.
ඔව් දිලුක්ෂි, ඇත්තටම මේ දෙපාර්ශ්වය අත්සන් කරපු ගිවිසුමට ඇතුළත් නොවිච්ච කරුණු තමයි මෙතන වඩාත්ම වැදගත් දේවල් හැටියට ඉස්මතු වුණේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඒ පුවත්පත් සාකච්ඡාවෙන්. එකක් තමයි ඔහු ප්‍රකාශ කළා කවුරුත් බලාපොරොත්තු නොවිච්ච විදිහට දැනට ඇමරිකාවේ යුද හමුදාව, දකුණු කොරියාවේ යුද හමුදාවත් සමග ඒ එක්කම ජපානයේ බටපිරිස සමග වාර්ෂිකව සහ විටින් විට පවත්වන යුද පුහුණු කටයුතු අත්හිටවීමට ඒ සඳහා ඇමරිකාව විශාල මුදලක් වැය කරනවා කියලත් ප්‍රකාශ කළා. ඉතින් මින් ඉදිරියට මේ රටවල් තුන එකතු වෙලා කොරියානු අර්ධද්වීපයේ කරන ඒ පුහුණු වීම කටයුතු අත්හිටවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පොරොන්දු වුණා ඒ ප්‍රකාශයක් කළා. ඉතින් ඒක කවුරුත් මෙතරම් ඉක්මනට සිද්ධ වෙයි කියලා බලාපොරොත්තු නොවිච්ච එකක්. ඒකම ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා කිම් ජොං උන් ඔහුට පැවසුවයි කියලා උතුරු කොරියාවේ ඒ මිසයිලවල ප්‍රධාන කොටස් පරීක්ෂණයට ලක් කරන ස්ථානයක් ස්වේච්ඡාවෙන්ම විනාශ කිරීමට තමන් එකඟ වෙනවයි කියලා. ඉතින් මේකත් උතුරු කොරියාවේ හොඳ හිත ප්‍රදර්ශනය කිරීම සඳහා ගන්න පියවරක්. ඒක ඉතාමත්ම කෙටි කාලයකදී එවැනි පියවරක් ඔවුන් ගැනීමට බලාපොරොත්තු වෙනයි කියලා මේකත් ප්‍රකාශයට පත් කරේ ඩොනල්ඩ් ට්‍රම්ප්. ඉතින් මේ කරුණු දෙක තමයි වඩා වැඩියෙන්ම මේ සාකච්ඡාවල සුබම ප්‍රතිඵලය හැටියට හඳුන්වන්න පුළුවන්.
ඔව්, ඒත් එක්කම අපි දැක්කා මේ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මයික් පොම්පියෝ ගිහිල්ලා හිටියා දකුණු කොරියාවේ සියෝල් අගනුවරට. දැන් එතකොට එතනදිත් ඔහු යම් යම් ප්‍රකාශ වගයක් සිදු කරලා තිබුණා මේ පසුකතන විදිහට. වැඩිදුර තොරතුරු ඔබින් දැනගන්න කැමතියි.
දිලුක්ෂි, ඇත්තට මෙතන දැන් මේ සාකච්ඡාවලට ඇමරිකාවයි උතුරු කොරියාවයි පමණක් සම්බන්ධ වුණා. නමුත් මේ අර්බුදයට මේ ප්‍රශ්නයට දකුණු කොරියාවත් ඒ වගේම අසල්වාසී ජපානයත් එකිනෙකාට බැඳී සිටිනවා මේ කොරියානු අර්ධද්වීපයේ ප්‍රශ්නය සම්බන්ධ. මොකක්දේ. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප් එක්ක පැවතිච්ච සාකච්ඡාවල ප්‍රතිඵල එහෙම නැත්නම් ඒව ප්‍රගතිය සම්බන්ධයෙන් දකුණු කොරියාවටත් ඒ වගේම ජපානයටත් කරුණු දැක්වීමට සමයි මයික් පොම්පියෝ සිංගප්පූරුවෙන් කෙලින්ම සෝල් නගරයට ගිහිල්ලා දකුණු කොරියාවේ සහ ජපානයේ විදේශ අමාත්‍යවරුන් හම්බ වුණේ. ඉතින් එහිදී මයික් පොම්පියෝ ප්‍රකාශ කර සිටියේ කොරියානු කලාපයේ න්‍යෂ්ටික අවිහරණය ඔවුන් බලාපොරොත්තු වෙනවයි කියලා තව වසර දෙකක විතර කාලයකදී ප්‍රගතියක් අත්පත් කරගන්න. ඒ කියන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ පළවෙනි වාර කාලය අවසාන වෙන්න කිට්ටු වෙනකොට මේ කාරණාව ඉෂ්ට කරගන්න පුළුවන් වෙයි කියන ඒ විශ්වාසය පළ කරන්න තමයි මයික් පොම්පියෝ සෝල් නගරයට ගියේ. ඉතින් ඒ කාරණාව සිද්ධ වුණා. නමුත් ජපානය මේ සාකච්ඡා සම්බන්ධයෙන් එක්තරා විදිහකට ඔවුන්ගේ සැකයක් තවමත් තියෙනවා. කිම් ජොන් උන් මේ විදිහට මේ පොරොන්දු වෙච්ච කාරණා ඉෂ්ට කරාවිද කියලා. මොකද මීට කලින් අවස්ථාවලදීත් මේ විදිහම ගිවිසුම් එකඟතාවයන් මීට අවුරුදු 15කට කලින් ඇති වෙලා තියෙනවා. නමුත් ඒවා ක්‍රියාත්මක කිරීමේදී සාර්ථක ප්‍රතිඵල අත්කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒක මතක් කරලා දුන්න මේ අවස්ථාවේදී ජපානය දැනට ඇති වෙච්ච ක්‍රියාමාර්ගයට සහාය දක්වන අතරතුරේදීම මේක යම් කිසි විදියකින් අසාර්ථක වුණොත් ඒකට ගත යුතු ක්‍රියාමාර්ග ගැනත් ඔවුන් සාකච්ඡා කරලා තියෙනවා.
තවත් ප්‍රමුඛතම රාජනායක හමුවක් සිදු වුණා පසුගිය සතියන්තයේදී. ඒ තමයි G7 සමුළුව. ලෝකයේ ප්‍රධාන ආර්ථික බලවතුන් ඒකරාශී වන මේ G7 සමුළුව පිළිබඳවත් ලෝකයේ අවධානය යොමු වෙලා තිබුණා. ඉතින් අපිට පසුගිය සතියන්තයෙන් පස්සේ අද තමයි මේ සම්බන්ධව සමාලෝචනය කරන්න අවස්ථාව ලැබෙන්නේ අපේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශවලට අමතරව. ඉතින් ඇමරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය, ඉතාලිය, ප්‍රංශය, ජපානය වගේ රටවල් 7 එකතු වෙලා හි රාජනායකයන් මේ ආර්ථික කටයුතු පිළිබඳවත් ඉදිරි සැලසුම් පිළිබඳවත් අවධානයට ලක් කළා. G7 සමුළුවේ ප්‍රතිඵල විදිහට මොනවද අපිට වාර්තාවන්නේ?
ඇතරම දිරුඩුක්ෂි, මේ G7 සමුළුව ඉතාමත්ම සමීපතම බටහිර බලවතුන්ගේ මේ සමුළුව අවසාන වුණේ අවාසනාවන්ත විදිහකට. ඔවුන් බලාපොරොත්තු වෙච්ච ඒ කරුණු කාරණා ඉෂ්ට කරගන්න බැරි වුණා. මොකද මෙතනදී ඩොනල්ඩ් ට්‍රම්ප් එක පැත්තකත් G7 අනෙකුත් සමාජික රටවල් වෙන පැත්තකටත් එක් වෙලා මේ රටවල් අතර කරගන්නා වෙළඳ කටයුතු සම්බන්ධයෙන් කිසි එකඟතාවයකට ඔවුන්ට එන්න බැරි වුණා. විශේෂයෙන්ම ජර්මනිය, ෆ්‍රාන්සය සහ කැනඩා වගේ රටවල් වලින් ඇමරිකාවට ගෙන්නන යකඩ වලට වැඩි තීව්‍ර බද්දක් අය කරන්න තීන්දුව කළා තියෙනවා. ඉතින් ඒක වෙනස් කර ගැනීමට මේ අනෙකුත් රටවල නායකයන් උත්සාහ කරත් ඒකට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් සුබ ප්‍රචාරයක් ලැබුණේ නැහැ. ඉතින් මේක ඇත්තටම G7 සමුළුව මිත්‍ර රටවල් තුල වෙළඳ යුද්ධයක් වළක්වාගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳ දිගින් දිගටම සාකච්ඡා කරන්නට උත්සාහ කළත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඔවුන් බලාපොරොත්තු වෙච්ච විදිහට කිසිම බුරුලක් මේ අවස්ථාවේදී ලැබුණේ නැහැ. ඉතින් ඇත්තටම එක්තරා විදිහකට ඩොනල්ඩ් ට්‍රම්ප් මේ සමුළුවේදී කොන් වුණා කියන්නත් පුළුවන්. ඔහු ඇත්තට සමුළුව අවසාන වෙනකන් ඉන්නේ නැතිව දිනකට කලින් කෙලින්ම සිංගප්පූරුවට පිටත් වුණා කිම් ජොන් උන්ගේ ඒ හමුව පවත්වන්නට. නමුත් G7 සමුළුවේ තමන්ගේ මිත්‍රයන් තරහ කරගෙන තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් G7 සමුළුවෙන් පිටත් වෙලා ගියේ.
ඔබ සඳහන් කරපු ආකාරයට ඩොනල්ඩ් ට්‍රම්ප් කිම් ජොන් උන් එක්ක පැවැත්වෙන සාකච්ඡාවට ගියේ තමන් එක්ක සහයෝගයෙන් කටයුතු කරන මිත්‍රපාක්ෂික රටවල් අමනාපයට පත් කරගෙන. අමනාපය ගැන කතා බහ කරද්දී ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කැනඩාවේ අගමැති ජස්ටින් ට්‍රූඩෝ අතර ටිකක් දුර දිගේ ගිය කතා බහක් ඇති වුණා කියලත් ජාත්‍යන්තර ප්‍රවෘත්ති දිගින් දිගටම සාකච්ඡා කළා මේ G7 සමුළුවේදී. අපි කැමති එහි සුළුමුළු පිළිබඳවත් දැනගන්න.
ඔව් දිලුක්ෂි, මෙතන කැනඩාවේ අග්‍රාමාත්‍යවරයා ට්‍රූඩෝ ඔහු කියා සිටියේ ඇමරිකාවත් එක්ක ඔවුන් කරන වෙළඳ ගනුදෙනුවලදී වෙළඳ වාසිය ඇමරිකාවට තියෙන බව ඔහු පෙන්වලා දෙන්න උත්සාහ කළා. ඉතින් මේ අවස්ථාවේදී ඒකට ප්‍රතිචාර දක්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ට්‍රූඩෝ බොරුකාරයෙක්, ඔහු ලාබාල ලාමක නායකයෙක් කියන විදිහට ඔහුට අපහාස වෙන ආකාරයෙන් ට්විටර් පණිවිඩ නිකුත් කරන්න පටන් ගත්තා. ඉතින් මේ අර්බුදයට අනෙකුත් යුරෝපීය නායකයනුත් එකතු වුණා. ෆ්‍රාන්සේ ජනාධිපතිවරයාත් මේ අවස්ථාවේ ඔහු ඇත්තරම ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳ ඉතාමත්ම ඉහලින් කතා කරපු, ඩොනල්ඩ් ට්‍රම්ප් වර්ණනා කරපු ප්‍රධානම යුරෝපීය නායකයා වුණත් මේ අවස්ථාවේදී මැක්‍රොන් ජනාධිපතිවරයාත් ඩොනල්ඩ් ට්‍රම්ප් විවේචනය කළා. ඉතින් මේ අවස්ථාවේදී එකිනෙකාට දෝෂාරෝපණය කරගන්න, එකිනෙකාට බැනගන්න අවස්ථාවක් වුණා මේ G7 සමුළුව. ඇත්තරම ඩොනල්ඩ් ට්‍රම්ප් ඔවුන්ගේ ඒකාබද්ධ නිවේදනය අත්සන් කිරීම පවා ප්‍රතික්ෂේප කරා. ඊට අමතරව මේ නායකයන් සමග කොතරම් උරණ වුණාද කියන්නේ ඔහු සමුළුවෙන් පිටත් වෙන්න කලින් ඔහු කියා සිටියා මේ G7 නෙමෙයි, මේක ඇත්තටම G8 වෙන්නට ඕන. මොකද රුසියාවත් මේකේ සමාජිකත්වයක් දරන්නට ඕන, රුසියාව මෙතන සිටිය යුතුම රටක් කියලා. ඒ විදිහටත් අනෙකුත් ජී7 නායකයන්ගේ අදහස් වලට සම්පූර්ණම පරස්පර විදිහට මේ විදිහට ප්‍රකාශයකුත් කරලා තමයි පිටත් උනේ. ඉතින් මේ වළං බිඳලා තමයි ඔහු මේ සමුළුවෙන් පිටත් වෙලා ගියේ.
ඔව් අපි දන්නවා ජී8 සමුළුව විදිහට තමයි මේක පැවැත්ුනේ. නමුත් පසුගිය වතාවේදී රුසියාව මේ එකතුවෙන් ඉවත් කරනු ලැබුවා මේ ක්‍රයිමියාව සම්බන්ධව ඇති වුණු ගැටලුවේදී. යුක්‍රේනය හා සම්බන්ධව වුණ ඒ ක්‍රයිමියාව නැවත වතාවක් රුසියාවට අත්පත් කර ගැනීමේ අර්බුදයේ හමුවේදී රුසියාව ජාත්‍යන්තරව කොන් වුණා. ඉතින් G8 සමුළුව G7 උනේත් රුසියාව එයින් ඉවත් කරපු නිසා. අපි ඊළඟට යනවා මේ සරණාගතයින් සම්බන්ධව වන ඛේදවාචකයක් පිළිබඳව කතා බහ කරන්න. ඔබ දන්නවා ලබන සතියේ අඟහරුවාද තමයි සරණාගතයන් පිළිබඳව ලෝක අවධානය යොමු කරන ජාත්‍යන්තර දිනේ බවටත් පත් වෙලා තියෙන්නේ. ඉතින් මේ ජාත්‍යන්තර අවධානය වැඩි වශයෙන් මොවුන් වෙත යොමු වෙන කාල සීමාවකදී මේ සතියේදී අපිට වාර්තා වුණා ඉතාමත්ම දරුණු ඛේදවාචකයක්. ප්‍රංශ නෞකාවක් විසින් අරගෙන ආපු අප්‍රිකානු සම්භවයක් සහිත සරණාගතයින් පිරිසක් ප්‍රතික්ෂේප කරන්නට ඉතාලියට සිද්ධ වුණා. මේ කතාවේ සුළු මුළු අපි කතා බහ කරමු.
නිර්ලක්ෂ මෙතන ඇත්තටම ලිබියාවෙන් ඉඳන් පැමිණෙච්ච ඒ සරණාගතයන් පිරිසක් මේ මදදරණේ මුහුදේදී ෆ්‍රාන්සයට අයිති රාජ්‍ය නොවන සංවිධානයක බෝට්ටුවකින් ඔවුන්ව බේරාගත්තා. ඉතින් මෙතන 630කට ආසන්න සරණාගතයන් පිරිසක් මේ ෆ්‍රාන්ස නැවට ගත්තා. නමුත් මේ නැවේ පහසුකම් මදි මේ පිරිස වැඩි කාලයක් තියාගෙන ඉන්න. එතකොට මේ නැව අවසර පැතුවා ඉතාලියේ වරායකට ඇවිල්ලා මේ සරණාගතයන් ඉතාලියට ඇතුළත් කරන්න. නමුත් ඒකට ඉතාලිය අලුත් රජය සම්පූර්ණයෙන්ම විරෝධය පෑවා. ඔවුන් ඇත්තටම චෝදනා කරනවා මේ විදිහට මේ රාජ්‍ය නොවන සංවිධානවල බෝට්ටු මේ සරණාගතයන්ගේ දිවි ගලවා ගැනීම වෙනුවෙන් කටයුතු කළාට වක්‍රව මේ මිනිස් ජාවාරමට සහාය දක්වනවා කියන චෝදනාව එල්ල කරලා මේ බෝට්ටුව තමන්ගේ වරායකට ඇතුල් කර ගැනීම ඔවුන් ප්‍රතික්ෂේප කරා. පසුව මේ බෝට්ටුවට සිද්ධ වුණා යුරෝපයේ වෙනත් ස්ථානයකට යන්න. ඉතින් දැන් ස්පාඤ්ඤයට ඇතුල් වීමට ඔවුන්ට අවසර දීලා තියෙනවා. නමුත් ඒ සඳහා වැඩි දින ගණනක් වාය වෙන නිසා ප්‍රශ්නයක් මතුවුණා මේ බෝට්ටුවේ ඉන්න සරණාගතයන්ට අවශ්‍ය කරන මූලික පහසුකම්වත් ලබා දෙන්න පුළුවන්ද කියලා. ඉතින් මේ අතරතුරේදී දෘක්ෂි ඉතාලියේම වෙරළ ආරක්ෂක කටයුතු වල නිරිත සිටින බෝට්ටුවක් ඔවුනටත් හම්බ වුණා තවත් සරණාගතින් විශාල පිරිසක්. එතන සරණාගතින් 900ක් විතර ප්‍රමාණයක් මේ ඉතාලියේ වෙරළ ආරක්ෂණ බෝට්ටුව විසින් බේරාගත්තා. ඉතින් ඉතාලි රජයට සිද්ධ වුණා මේ සරණාගතින් 900 දෙනා රැගෙන ඉතාලියට ඇතුල් වෙන්න. ඉතින් නම් අර්බුදයක් ඇති වෙලා තියෙනවා යුරෝපයේ තුල. මීට කලින් අවස්ථාවලදී මහා පරිමාණයෙන් සරණාගතින් පැමිණියා වගේම දැනුත් ඒ විදිහට මේ බෝට්ටු වලින් විශාල පිරිසක් නැවත එන්න පටන් අරන් තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ නිසා ස්පාඤ්ඤ, ඉතාලිය, ෆ්‍රාන්සයත් අතර මේ ප්‍රශ්නෙට දැන් මැදිහත් වෙලා එකිනෙකාට චෝදනා කරමින් සරණාගතයන් සම්බන්ධයෙන් අලුත් අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ ඉතාලි අලුත් රජය සරණාගතයන් සම්බන්ධයෙන් මීට කලින් ඔවුන්ගේ ප්‍රතිපත්තියට වඩා දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා.
ඔබට මතක ඇති අපි මීට කාලයකට කලින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා යේමනයේ ඇතිවලා තියෙන දේශපාලනික අර්බුදකාරී වාතාවරණය පිළිබඳව. යේමනයේ හිටපු ජනාධිපතිවරයා හාඩි ජනාධිපතිවරයා බලෙන් පහකරලීම උදෙසා රට තුලින්ම මතුවුණු හූදි කැරලිකරුවන් කැරලි උත්සන්න කරපු හැටි, එතකොට ඒට සෞදි අරාබිය ප්‍රමුඛ ඒ අරාබි සංධානයේ රටවල් උදව් කරපු හැටි, එතකොට හාඩි ජනාධිපතිවරයා බලෙන් පහකරන්න මේ හූදි කැරලිකරුවන්ට උදව් කරන්න ඉරානය කියලත් අපි හෙදි සඳහන් කළා. මේ වගේ කාරණා පිළිබඳව අපි දැන් සාකච්ඡා කළා හමාරයි. ඔබ දීර්ඝ වශයෙන් මේ වැඩසටහනට අඛණ්ඩව සම්බන්ධ වුණා නම් ඔබට මේ පිළිබඳව මතකයක් ඇති. යේමනයේ පිළිබඳව මේ සතිය වෙද්දී අපිට ආපහු කතා කරන්න සිද්ධ වෙනවා. යේමනයේ සිදුවන මේ කැරලිකාරී වාතාවරණය මර්ධනය කරන්න සෞදි අරාබිය ප්‍රමුඛ ඒ යුද සංධානය සිදු කරන ගුවන් ප්‍රහාරවලදී සිදුවුණු එක්තරා ආපදාවක් හේතුවෙන්. මේ ආපදාව හේතුවෙන් යේමනයේ අසරණභාවයට පත් වෙලා තියෙන ජනතාවට සහනාධාර ලබා ගැනීමේ අපහසුකමක් පිළිබඳවත් ජාත්‍යන්තරයේ මේ වෙනකොට දීර්ඝ වශයෙන් කතා බහ කරනවා. යේමනයේ ඇතිවලා තියෙන මේ තත්ත්වයේ මූලාරම්භය කොහොමද, දැන් තත්ත්වය කොහොමද කියලත් අපි කතා බහ කරමු.
තිරුක්ෂි දැනට දින කීපයකට කලින් තමයි සෞදි අරාබියාව මේ යුද බෙහෙවීම ආරම්භ කරේ. ඔවුන්ගේ බලාපොරොත්තු වෙලා තියෙන දැනට යේමනයේ හූති සටන්කරුවන්ගේ යටතේ තියෙන ප්‍රධාන වරායක් අත්පත් කර ගැනීම. මේ හොඩෙයිඩා කියන මේ වරාය දැනට යේමනයට අවශ්‍ය ඒ ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍යවලින් 70% ප්‍රමාණයක් විතර රට ඇතුළට පැමිණෙන ප්‍රධාන සංදිස්ථානය. ඉතින් මේ නගරය අත්පත් කර ගැනීම තුලින් රටේ බලය තමන්ගේ අතට ගන්න පුළුවන් කියන විශ්වාසය සෞදි අරාබියට තියෙනවා. මෑත කාලෙදී ආරම්භ කරපු දැවැන්තම යුද මෙහෙයුම හැටියට දැන් හඳුන්වලා තියෙනවා. ගුවන් මගින් ඒ වගේම පාබල හමුදා යොදවගෙන ඊට අමතරව වෙරළා ආසන්නයේ තියෙන මේ නගරයක් නිසා නාවික හමුදාවත් පාවිච්චි කරගෙන මේ වෙනකොට මහා පරිමාණයේ යුද මෙහෙයුමක් ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේ නගරේ 106කට ආසන්න සාමාන්‍ය ජනතාවක් වෙසනවයි කියලත් තියෙනවා. ඉතින් එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ඒ වගේම අනෙකුත් සහන ආයතනත් ඔවුන් විශ්වාස කරන්නේ සාමාන්‍ය ජනතාව පීඩාවට පත් වෙයි කියන බය නිසා ඉල්ලීමක් කරලා තියෙනවා සෞදි අරාබියෙන් මේ මෙහෙයුම ඇතරම අත්හිටවන්නටයි කියලා. නමුත් සෞදි අරාබිය කියන ඔවුන් මේ කෙටි කාලයක් තුළ මේ ප්‍රදේශය අත්පත් කර ගැනීම ඒ යුද මෙහෙම උත්සන්න කරනවායි කියන එකත් ඔවුන් ප්‍රකාශයට පත් කළා තියෙනවා. ඒ අනුව තමයි මේ වෙනකොට සෑහෙන සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වෙලා හෝ ආපදාවට ලක් වෙලයි කියලා දැනට වාර්තා වෙලා තියෙනවා.
අපේ සුපුරුදු ස්තුතිය ඔබට පළ කරමින් ඔබට සමුදෙනාමල් බොහොම ස්තුතියි ලෝකයේ අලුත් අත්විද්‍ය අපිට සමීප කළාට. එහෙනම් අපි ආයෙත් හමු වෙන්නේ ලබන සතියේ සිකුරාදා. ආයුබෝවන්.
ආයුබෝවන් දිලක්ෂි.